සත්පුරුෂ කාරුණික පින්වත්නි, අද දවසේ අපි මේ කාලයේ පුරාම කරන ලද සියලු වැඩසටහන් එකතු කරලා සම්පින්දනය කරලා අපි සොයාගත යුතු ගමන් මඟ උපදවාගත යුතු මාර්ග ප්‍රතිපදාව පිළිබඳව යමක් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්තුනි, ප්‍රශ්නයක් තියෙනවා. විසඳුමක් නැති. හැබැයි ඒකට විසඳුමක් නැත්තේම නැහැ. අපි හරි වැඩපිළිවෙලක් තුල ධර්මයේ පිළිබඳව වැටහීමක් ලැබුවොත් විතරයි ඒ ප්‍රශ්නෙට උත්තරයක් හම්බ වෙන්නේ. නැතිනම් ඒ ප්‍රශ්නෙට උත්තර අවසානයක් නැහැ. මොකක්ද ප්‍රශ්නය? අපි චතුරාර්ය සත්‍ය කියලා යම් දේශනාවක් පිළිබඳව ඉගෙනගෙන තියෙනවා. දුක්ඛාරය සත්‍ය, සමුදයාරය සත්‍ය, නිරෝධාරය සත්‍ය, මාර්ග ආරය සත්‍ය. දුක කියන්නේ කුමක්ද කියලා අපිට පාඩම්. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ, පියේ විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංචපාදානක්ඛන්දා දුක්ඛා. දුක්ඛ සමුදයාරේ සත්‍ය කුමක්ද? යායං තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා තත්‍ර තත්‍රා බිනන්දිනී සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. දුක්ඛ නිරෝධාරි සත්‍ය කුමක්ද? යෝතස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටි නිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. තණ්හාවගේ නිරෝධය නොයල්ම නිරෝධයයි. නිරෝධ කරන පිළිවෙත කුමක්ද? අයමීවාරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි. අන්න පළවෙනි ප්‍රශ්නය මතුවෙනවා. මෙන්න දුක. මෙන්න දුකට හේතුව තණ්හාව. දුක මේ හේතුව නැති කිරීමයි නිරෝධය. ඒ නිරෝධය ලබන්නේ මෙන්න මේ මාර්ගයෙන්. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. දැන් අපිට දුකත් දුකට හේතුවත් හේතුව නැති කිරීමත් නැති කරන පිළිවෙතත් මාර්ගය හැටියට හම්බ වුණා. මොකද්ද සම්මාදිට්ඨිය කියන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ කතමං චාවසෝ සම්මාදිට්ඨි. ආයි දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං ඉදං උච්චිත සම්මාදිට්ඨි. ආයි සම්මාදිට්ඨිය කියනකොට දුක්ඛේ ඥානයක් කියවෙනවා, සමුදය ඥානයක් කියනවා, නිරෝධ ඥානයක් කියනවා, මාර්ග ඥානයක් කියනවා. දැන් එතනදී මොකද්ද දුක? ආයි අපි ජාති ජරා මරණ අප්‍රියන් ආයි ක්වීන් පියංගෙන් වෙන්වීම කැමති දේ නොලැබීම දුකයි කියන එකද ඥානය. පුනර්භවය ඇති කරන තණ්හාව දුක්ඛ සමුදයයි කියන එකට දුක් සමුදය ඥානය. තණ්හාවගේ නිරෝධයයි නිරෝධ ඥානය. හොඳයි, එහෙම ගත්තොත් ආපහු මාර්ග ඥානය කියලා එන්නේ. අය මේ වාරිය වට්ටංගේ කොමග් වාය අරස්සාගේ මාර්ග. ආය අරස්සාගේ මාර්ගය විස්තර කරගන්න සම්මාදිට්ඨිය ගන්නකොට ආයි දුක්ඛ ඥානයක්. දැන් මේ ප්‍රශ්නෙට කවදද අපි විසඳුම් හොයාගන්නේ? දැන් මෙහෙම හොයන්න ගියොත් හොයාගන්න පුළුවන් වේද කවදාද? අපි දැන් ගානක් හදුවත් කියනවනේ තුන්වෙනි දසමස්ථානේ නතර කරන්න කියනනේ. දැන් මේක දසමස්ථාන ගියකින් ඉවර කරන්නද? උදාහරණයක් කියලා නැහැ. දැන් හොඳයි, ඔන්න අපට මාර්ගය කියන එක මගඵල ලැබපු අයත් ඉන්නවනේ. හරියට මගඵල ලැබුවා නම් මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ විසඳුම තියෙන්න ඕන. කොතනින්ද නතර වෙන්නේ? අපි මේ හැම තැනකම පිළිම දුකයි, ජරාව දුකයි, ව්‍යාධි දුකයි, මරණේ දුකයි දුක්ඛ සත්‍ය හැටියට ගන්නවා. දුක්ඛේ ඥානං කියනකොට ඒ ටිකමද? සමුදය ආර්ය සත්‍ය ගැන කියනකොට යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගත මේ තෘෂ්ණාව ත්‍රිවිධාකාර තෘෂ්ණාව සමුදය ආර්ය සත්‍යෙට හැටියට කියනවා. මේ සමුදය ආර්ය සත්‍යෙමද සමුදය ඥානය. නිරෝධ සත්‍ය ගැන කියනකොට යෝතස්සායේව තණ්හාය අසේස විරාග නිරෝධ. තණ්හාවගේ නිරෝධය නිරෝධයයි කියලා කියනවා. නිරෝධ ඥානං කියනකොට එතනද මාර්ග ආර්ය සත්‍ය වෙන කියනකොට අය මේ වරිය වට්ටංගික මග්ගෝ සේයති දං ආර්ය ශ්‍රාංගික මාර්ගය පෙන්නනවා. මාර්ග ඥානෙ කියනකොටත් මේකමද? දැන් ඒ ටිකමයි කියලා ගත්තොත් ආපහු අපිට ඒ උත්තරේ ඉවරනේ. ආයේ ඒකට මාර්ග ඥානෙට ආර්ය ශ්‍රාංගික මාර්ගය කියවෙනවා. ආයේ ආර්ය ශ්‍රාංගික මාර්ගය මොකද්ද කියලා හොයන්න ගියොත් ආයි පරණ තැනටම එනවා. නතර කරන්න බෑ, ඉවරයක් නෑ. එකම තැන නතර වෙලා ඉන්නවා වගේ, එකම තැන කෙරකෙනවා වගේ වෙනවා. එහෙනම් අපිට මාර්ගයේ උපන්නද කියන එක, අපි මාර්ගයට පිවිසුනාද කියන එක අපි තුලින්ම හඳුනා ගන්න, විසඳ ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ ගැටලුවට, මෙන්න මේ ප්‍රශ්නයට අපට විසඳුම ලැබිච්ච දවසට. එතකන් අපි කාටවත්ම සතුටු වෙන්න බෑ. අපි තාම අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායණ. මම සතරාපායට නොයන කෙනෙක්, මම සතරාපායෙන් මිදුණු කෙනෙක් කියලා සැබෑම සතුටක් ලබන්න බෑ. එනිසා අපේ ඉලක්කය වෙන්නට ඕන, අරමුණ වෙන්නට ඕන මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර හොයාගන්න. ඒ අරමුණ ඇතිවයි අපි දහම පිළිබඳව සොයන්න, විමසන්න ඕන කරන්නේ. ඔය ටික ඉගෙන ගන්න තමයි, ඔය ටික අහගන්න තමයි අපිට ධර්මයක් ඕන කරන්නේ. ඒ බඳු ධර්මයක් අහගන්න තමයි අපිට කල්යාණ මිත්‍රයෝ ඕන කරන්නේ. එනිසා අපි මෙන්න මේ ඉලක්කය තියාගෙන එතනට යන්න පුළුවන් විදිහින් අපි මෙතෙක් කාලයක් කළ ගමන් මඟ පිළිබඳව නැවත පුනරාවර්ජනයක් කරලා අපි නිවැරදි ස්ථාවරයක නතර වෙමු. මෙන්න මෙතනයි ගැටලුව තියෙන්නේ, මෙතනින් විසඳුම ලැබෙන්න ඕන කියන තැනකට වත් අඩුතරමින් අපි හැම කෙනෙක්ම පිවිසෙන්නට උත්සාහ කරමු අද දවස තුල. ඔබට මතක ඇති මා මීට පෙර මේ මාර්ගයේ පිළිබඳව කතා කරන අවස්ථාවක මේ වතාවෙ නෙමෙයි පසුගිය වතාවේ මේ පිළිබඳව දක්වපු පුංචි නිදර්ශන කතාවක් තිබුණා. කොහොමද අපි පෙන්වලා දුන්නා ජල කාන්දුවක් නිසා අපේ ගෙදර කුස්සිය නිතර තෙත් වෙනවා. වතුර ගලාගෙන නිසා තෙත් වෙන නිසා මඩ වෙනවා. දැන් මේක කරදරයක්, බාධකයක්, වදයක්, දුකක්. දැන් මේ දුකෙන් නිදහස් වෙන්න ඕන. මේ කරදරයෙන් මිදෙන්න ඕන. දැන් මේ කරදරයෙන් මිදෙන්න, මේ දුකෙන් වදයෙන් මිදෙන්න අපි හොයනවා ඇයි මේ බඳු දුකක් ඇති වුනේ? ඇයි මේ බඳු කරදරයක් ඇති වුනේ? හේතුව අපට ළඟින්ම පේනවා. මෙතනින් වතුර කාන්දු වෙන නිසා, වතුර ගලන නිසා. බැලූ වැල්මටම අපට පේනවා මේ කරදරයට හේතුව වතුර කියලා. මේ කරදරයට හේතුව වතුර කියලා හොඳටම පේනවා. ඒක සැකයක් නෑ, වාදයක් විවාදයක් නෑ. දැන් වතුර නතර වුණොත්, වතුර ගලාගෙන එම නතර වුණොත් මඩ වෙන්නේ නෑ. කරදරෙන් මිදුණා, නිදහස් කියලා හොඳටම පේනවා දැන්. ඇත්ත. හැබැයි දැන් අපි වතුර නතර කරන්න මොකද්ද කරන්න ඕන කියලා කල්පනා කළොත්, අපි වතුර නතර කරන්න කියලා නොයෙක් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. මේක ඉහළ දැම්මහම, පිහදාල දැම්මහම හරියයි. ඔන්න කෙනෙක් වතුර ටික ඉහළ පිහදාලා දානවා. හැබැයි වතුර කාන්දු වෙන එක නතර නොවුණු නිසා පිහදාලා ඉවර වෙනකොටම ආපහු වතුර කාන්දු වෙනවා. ප්‍රශ්නෙට විසඳුම හරිනේ. ආපහු පරණ ප්‍රශ්නෙම ආපහු ඇති වෙලා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මිට වඩා ස්ථාවරයි මෙකට සිමෙන්ති ටිකක් දාලා වැහුවොත්, බදාම ටිකක් දාලා වහලා දැම්මොත් හරි. ඔන්න වතුර එන තැන ටිකක් සිදුරු කරලා බදාම ටිකක් දාලා සිමෙන්ති ටිකක් දාලා වහන. දැන් හිතනවා දැන් කරදරෙන් නිදහස් වෙවි කියලා. නමුත් ඉන්හිහා පැත්තේ වතුර පිරීම නතර වුණේ නෑ. යම් වෙලාවක ඒ වහපු තැනට නෙවෙයි වෙන තැනකින් ආපහු වතුර ගලන්න පටන් ගන්නවා. ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙලා නැහැ. විසඳුම හරිනේ ළඟ පෙනුණු තැනින් විසඳුම් හොයන්න ගියොත් හරි උත්තරේ හම්බ වෙන්නේ නැහැ. එහෙනම් දැන් අපි මේකට ටිකක් මේ කරදරෙන් මිදෙන්න කොහොමද කරන්න ඕන කියලා කවුරු හරි කෙනෙක්ව ගෙනලා අපි අහනවා. මොකද්ද මේකට හේතුව? නොහු නොනැති කෙනෙක් නම් ඔහු බලනවා වතුර තමයි ප්‍රශ්නෙට හේතුව. නමුත් විසඳුම හොයන්න තියෙන්නේ වතුරත් එක්ක නෙමෙයි. මේ වතුර කාන්දු වෙන්නේ කොහෙන්ද කියලා හොයන්න ඕන. වතුර කාන්දු වෙන තැන හොයාගන්න ඕන. විසඳුම හොයන්න වෙන්නේ එතනින්. වතුරත් එක්කම නෙමෙයි විසඳුම තියෙන්නේ. වතුර කාන්දු වෙන්නේ කොහෙන්ද හොයන්න ඕන? අනේ ආ වතුර කාන්දු වෙන තැන කොහෙන්ද ගලාගෙන එන්නේ කියලා ටික ටික පොළව හාරගෙන කඩාගෙන කඩාගෙන බට තියෙන තැන් අවුස්සගෙන හොයාගෙන යනවා. මෙතනටත් එනවා වතුර. එතන ඉහළ ටිකක් අඩලා බැලුවාම එතනටත් වතුර කාන්දු වෙනවා. එහෙනම් මීටත් ඉහළින් මේ වතුර ගලන්නේ. කොතනින්ද වතුර ගලන්නේ? හොයාගෙන හොයාගෙන යනකොට අපි හිතමු ඕන දැන් අපිට හම්බ වුණා අපේ ගෙදර ටැංකියමයි. මේ වතුර කාන්දු වෙන තැන තියෙන සිදුරක්. ටැංකියේ සිදුරක්. ඒ සිදුරෙනුයි මේ වතුර කාන්දු වෙන්නේ. ඒ කාන්දු වෙන වතුරයි මේ පල්හැහාට ගලාගෙන ඇවිල්ලා මේ කුස්සියෙන් මතුවෙන්නේ. දැන් ඔන්න බලන්න අපිට ඉස්සෙල්ලා පෙනුණා මේ දුකට මේ කරදරයට හේතුව තණ්හාව කියලා. මේ වතුර කියලා. දැන් අපි වතුර හොයාගෙන ගිහිල්ලා කොහෙන්ද වතුර ගලන්නේ කියලා හම්බුනාම අපට හම්බුණ සිදුරක්. දැන් ඇත්තටම මේ ප්‍රශ්නෙට හේතුව මේ කරදරයට හේතුව වතුර පමණක්මද? වතුරටත් එහෙන් හේතුවක් හම්බුණා අපට. සිදුර. සිදුර නිසායි වතුර කාන්දුනේ. ඒ ගලාගෙන ආපු වතුරයි මෙහි ප්‍රශ්නයක් ඇති කළේ. දැන් විසඳුම තියෙන්නේ වතුරත් එක්ක නෙමෙයි. සිදුරත් එක්ක. වහන්න ඕන වතුර නෙමෙයි. වහන්න ඕන සිදුර. දැන් ඔන්න ඔහු හොයාගත්තා මේ කරදරින් මිදෙන්න නම් මේ වතුර නැති කරන්න ඕන. වතුර නැති කරන්න නම් තියෙන්නේ මේ සිදුර වහන්න ඕන. සිදුර වහන්න ඕන. දැන් වතුර නැති කරන්න කලයුත්ත වෙන්නේ සිදුර වහන්නේ. දැන් සිදුර වහන්නේ කොහොමද? සිදුර වහන්නේ කොහොමද? මෙන්න මේ පිළිබඳවත් නුවණක් දැනුමක් ඔහුට තියෙනවා. දැන් ඔහු හිතුවොත් අපි හිතමු ඔහු කල්පනා කළා මේක තාර ටිකක් ගෑවොත් මේ සිදුර වෙහි ඔන්න ටැංකිය ටිකක් හිස් කරලා වේලෙන් නැරලා තාර ටිකක් ගෑවා. ගාලා දැන් හිතනවා දැන් හරි සිදුර වැහුවා. හිතනවා දැන් වැඩ ඉවරයි දැන් කියලා. දැන් කරන්න දෙයක් නෑ ආපහු දැන් සිදුර වහලා ඉවරයි. දැන් වතුර කාන්දු වෙන්නේ නෑ. දැන් ආපහු නම් මඩ වෙන්නේ නෑ. ඔන්න යාගේ ගණදෙනුවත් අරගෙන ගියා කියමුකෝ. දැන් ඔන්න වතුර පුරවනවා අපි. වතුර පුරවනකොට ආයි පීඩනේ වැඩි වෙනකොට පිළියම හරි ගිහිල්ලා නැහැ. තාර ගාපු තැනින් ආපහු වතුර කාන්දු වෙන්න පටන් ගත්තා. දවසක් දෙකක් යනකොට ආයි තරණ තැන් වලින් වතුර මතු වෙන්න ගත්තා. අනේ යා සිදුර වහපු පිළිවෙත හරි ගිහිල්ලා නැහැ. ඊළඟට අපි තවදුරටත් ඒ ගැන දක්ෂ කෙනෙකුගෙන් මේ ගැන විමසලා හොයලා බලනවා. මොකද්ද කරන්න ඕන කියලා. ඔහු අපි හිතමු ඔහු ඇවිල්ලා බලලා කියනවා මේකට මොන හරි ගාලා හරියන්නේ නැහැ. තාර ගාලා ස්ටොප් ලීක් නෝ ලීක් ගාලා හරියන්නේ නැහැ මේකට. මේකට ඊට වඩා සාර්ථක විසඳුමක් කරන්න ඕන. මේ කපරාරුව මේ බදාමිය ගලවන්න ඕන ඉස්සෙල්ලා. ගලවලා මේ දිරලා තියෙන තැන් හාරලා තව ටිකක් බදාම කවලා හොඳට කපරාරු කරලා සුද මැදලා වේලෙන් නැරලා ටැංකියට වතුර පිරෙව්වොත් නම් මේක කාන්දු වෙන එකක් නෑ. ඔන්න ඔහුගේ දැනුම ඔහු දැන් ඔහු දන්නවා දැන් මඩ වෙන බවක් දන්නවා. මඩ වෙන්නේ මේ වතුර හා සිදුර නිසා කියලා දන්නවා. සිදුර වැසිය යුතුයි මේ කරදරයෙන් මිදීමට කියලා දන්නවා. සිදුර වහන්නේ මෙහෙමයි කියලා ඔහුට දැනුමක් තියෙනවා. අන්න ඔහුගේ සතර නුවණක් සතර දැනුමක් එතන යෙදিলা තිබුණා. මඩ වෙලම බව දන්නවා. මඩ වෙන්නේ වතුර නිසා කියලා දන්නවා. වතුර වහන්න පුළුවන් සිදුර වැහුවොත් කියලා දන්නවා. සිදුර වහන්නේ මෙන්න මෙහෙමයි කියන ක්‍රමෙත් හොයාගත්තා. හැබැයි තාම ක්‍රමයේ දන්නවා විතරයි. තාම සිදුර වහන්න පටන් ගත්තේ නැහැ. ඔන්න දැන් මෙන්න මෙහෙමයි මේක කරන්න ඕන කියන දැනුම යොදාගත්තා. දැන් දන්නවා කළ යුත්ත. කළ යුත්ත දන්න කෙනා දැන් තැංගිලි හිස් කරනවා. වේලින් අරිනවා. කටුමිටි ටික බදාම ටික හොයා ගන්නවා. සුදුසු ඇඳුමක් ඇඳගෙන දැන් උන්න ගිහිල්ලා ටැංකිය ඇතුළට බහැලා අර බදාමී කඩන්න කටුවෙන් මිටියෙන් පහරක් දුන්නත් අපි දැන් කියන්න ඕන සිදුර වහන ක්‍රියාවලියේහි දැන් යෙදිලා ඉන්නවා කියලා. දැන් ඔන්න දැන් සිදුර වහන ක්‍රියාවලියේහි එයා යෙදිලා ඉන්නවා. මේ විදිහට ඔන්න කපරාරුව කඩලා නැවත හොඳට බදාම ගහලා සුද මැදලා ටැංකිය වේලෙන්න ඇරියා. හොඳට වේලෙන්න ඇරලා දැන් වතුරත් පිරවල බැලුවා. දැන් වතුරත් හොඳට පිරෙව්වා, පුරවල බැලුවා. වතුර කාන්දුවේ නෑ දැන්, සිදුර හොඳටම වැහිලා. වතුර ගලන්නේ දැන්, වතුර ගලන්නේ නැත්නම් මඩ වෙන්නේ නෑ. දැන් ආපහු නම් මේකේ කල යුත්තක් නෑ. සියල්ල නිමා කළා වුණ කියලා ඔහුට පුළුවන්කම තියෙනවා ඒ කාර්යයට නිසි වැටුප ලබාගෙන යන්න. නිකම්ම යනවා නෙමෙයි, එතකොට යා වතුර පුරවලා පෙන්නලා මෙන්න දැන් ආයි කාන්දු වෙන්නේ නැහැ කියන එක ප්‍රත්‍යක්ෂ කරලයි ඉවත් යන්නේ. මේ නිදර්ශනයේ මේ උපමාව අපි අතීතයේ මතක් කරලා දීලා තියෙනවා. එතකොට දැන් ඒකේ තියෙනවා අවස්ථා තුනක් මේ කතා කළ ක්‍රියාවලියේ. මොකක්ද? එක අවස්ථාවක් තිබුණා මේ දුකට හේතුව හොයාගෙන යන්නේ. කොතනින්ද මේ දුක ඇති වෙන්නේ කියලා හොයාගෙන ගිය අවස්ථාවක් තිබුණා. දුකට හේතුව හරියට හොයාගත්ත තැනක් තිබුණා. හොයාගෙන මේ සිදුර වහන්න මොකද්ද කරන්න ඕන කියන උපදේශය, ක්‍රමය ගැන සෙවු විමසු කල්පනා කළ අවධියක් තිබුණා. පළවෙනි අවධිය. ඊළඟට දෙවෙනි අවධිය, සුදුසු ඇඳුමක් ඇඳගෙන ටැංකියේ හිස් කරලා කටුව මිටි අතට අරගෙන වැඩට බැහැපු අවස්ථාව. තුන්වෙනි අධියර, වැඩේ සියල්ල නිමා කර ප්‍රත්‍යක්ෂතාවයට පත්වෙච්ච අවස්ථාව වතුරත් පුරවල. අපිට මෙන්න මේ අවස්ථා තුන පුළුවන් සත්‍ය කෘත්‍ය කෘත කියන තිපරි වට්ටේට සමකොට දක්වන්න. මේ අතීතයේ කළ අනුශාසනාව කොටසක් මේ කියන්නේ. සත්‍ය කෘත්‍ය කෘත තිපරි වට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥාන දර්ශනං. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව නුවණ දැනුම 12 ආකාරයකින් වට්ට තුනකින් ලබන්න ඕන කියලා අපි නිතර භාවිතා කරන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේත් කියවෙනවා. ඒ තිපරි වට්ටේ තමයි, වට්ට තුන තමයි සත්‍ය දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥාන, සමුදය සත්‍යයේ සත්‍ය ඥාන, නිරෝධ සත්‍යයේ සත්‍ය ඥාන, මාර්ග සත්‍යයේ සත්‍ය ඥාන. දුක්ඛ සත්‍යයේ කෘත්‍ය ඥාන, සමුදය සත්‍යයේ කෘත්‍ය ඥාන, නිරෝධ සත්‍යයේ කෘත්‍ය ඥාන, මාර්ග සත්‍යයේ කෘත්‍ය ඥාන. දුක්ඛ සත්‍යයේ කෘත ඥාන, සමුදය සත්‍යයේ කෘත ඥාන, නිරෝධ සත්‍යයේ කෘත ඥාන, මාර්ග සත්‍යයේ කෘත ඥාන. මේ 12 තමයි 12 ආකාරයේ ද්වාදස ආකාරයේ. එතකොට දැන් ඔන්න අපිට හම්බ වෙනවා අර නිදර්ශනයේ තුල යම් දුකක් හඳුනගත්තා, කරදරයක් හඳුනගත්තා. හඳුරගෙන ඒකට හේතුව හේවුවා. අපි මුලින් දැක්කේ වතුර කියලා. නමුත් අපට පස්සේ තේරුණා වතුරට වඩා ඊට හැයින් සංගවිච්ච හේතුවක් තියෙනවා කියලා මේ වතුරට. ඒක හොයාගෙන ගියා. මොන අපට හම්බුණ ටැංකිය සිදුරා. අපට දුකට හේතුව කියන එක සැබෑම තැන හම්බ වුණා. පෙර අපට පෙනුනේ වතුර විතරයි. දැන් අපට හමු වුණා වතුරයි සිදුරයි දෙකම දුකට හේතුව කියලා. වතුරටත් වඩා ප්‍රධාන වෙලා තිබුණේ නොපෙනෙන, නොදැක්ක සිදුර කියලා. දැන් මේ දුකට හේතුව නවත්තන්න නම් සිදුර වහන්න ඕන. සිදුර වහන්න නැතුව මේ කරදරෙන් මිදෙන්න බෑ කියන එක ප්‍රත්‍යක්ෂ වුණා. සිදුර වහන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තමයි ඊළඟට ආවේ අපිට. ඒකට විවිධ විසඳුම් හෙව්වා. හැම විසඳුමක්ම සාර්ථක වුණේ නැහැ. කොහොමද මේක වහන්නේ කියලා කල්පනා කරනකොට ඔන්න මේක වහන්න ඕන මෙන්න මේ විදිහයි. මේ විදිහෙන් මේක කරන්නේ නැතුව වතුර හිඳලා මේ කපරාරුව කඩලා සිදුර තව ටිකක් පළුදු කරලා බදාම ගහලා පුරවලා මෙහෙම කරන්නේ නැතුව මේක හරියන්නේ නැහැ කියන දැනුමක් ආවා. මෙන්න මේ සතර දැනුම සත්‍ය ඥාන කියන තැනට සමාන කරමු අපි. දුක්ඛ සත්‍ය දැන් දුක දන්නවා, දුක්ඛ සමුදය දුකට හේතුව දන්නවා, දුක නැති කිරීම දන්නවා, සිදුර වහන්නේ දුක නැති කරන්නේ මෙහිමයි කියලා දන්නවා. දැන් මේ හතර නුවණ දැනගත්ත කෙනා නේද දැන් හරියටම යා දන්නව කළ යුත්ත. දන්න කෙනා දැන් ඔන්න ටැංකිය හිස් කරලා සුදුසු වැඳුමක් ඇඳගෙන කටු මිටි බදාම ටික අරගෙන ටැංකියට ගොඩ වෙලා මේ කරනවා කියන ක්‍රියාව දැන් කෘත්‍යයට අයිති, ක්‍රියාවට අයිති. සිදුර වහනවා කියන ක්‍රියාව එතනින් එහාට තියෙන්නේ. මේක ටිකක් නුවණින් කල්පනා කරලා තේරුම් ගන්න ඕන තැනක්. මේක දෙකට බෙදා ගන්න එක. දැන් සිදුර වහනවා කියන ක්‍රියාවලිය සිදුර වහනවා කියන ඍජු ක්‍රියාවලිය හමු වෙන්නේ නැහෙනේ. මඩ වෙන බව දන්නේත් නැත්නම් මඩ වෙන්නේ මොන හේතුව නිසාද කියලා දන්නේත් නැත්නම් ඒ හේතුව ඉවත් කරන්න ඕන කියලා දන්නේත් නැත්නම් ඒ ඉවත් කරන පිළිවෙත දන්නේත් නැත්නම් මේ සතර දෙනුමම ඕනේ. දැන් ඔන්න අපි හිතමු කෙනෙක් මඩ වෙන බව දැනගත්තා. මඩ වෙන්නේ සිදුරෙන් කියලා දැනගත්තා. මේ සිදුරයි වහන්න ඕන කියලා දැනගත්තා නිරෝධයේ හැටියට. හැබැයි වහන පිළිවෙත හරියට දන්නේ නැත්නම් ඒත් එයාට වහනවා කියන ක්‍රියාවට යන්න බෑනේ. දැන් අපි අර ඉස්සලනේ දර්ශනෙන් ගත්ත කෙනෙක් හිතුවා තරගයවුත් හරි කියලා. මේ සිදුර වහන්න පුළුවන් තරගයවුත් කියලා හිතුවා. එයා තරගයවා. ගාලා දීලා ගණ දෙනුව බේරගෙන ගියා. නමුත් දවසක් දෙකක් යනකොට ආපහු පරණ ප්‍රශ්නෙම මතුවන උත්තරේ හරිනේ. කෘත ඉවර නෑ. දැන් මේ ක්‍රියාව මේ කාර්ය කරලා කෘත වතුර පුරවලා හොඳට බලනවා මොකද වෙන්නේ, කාන්දු වෙනවද? පොඩ්ඩක් කාන්දු වෙන්නේ. ඔන්න සියලු කටයුතු නිමා කළා. ආපහු ටැංකිය සිදුරක් වහන්න කියලා අමුතුවෙන් කළ යුක්තක් නැහැ කියලා ප්‍රත්‍යක්ෂයෙන් දැනගත්තා කෘත කියන අවස්ථාවේ. දැන් අර ඒ විසඳුම අසාර්ථක වෙච්ච තැන කෘත කියන තැන හම්බ වෙන්නේ නැහැ, ඉවරයක් වුණේ නැහැ. දවස් දෙකක් යනකොට ආපහු පාන්දු වෙන්න ගත්තානේ. එහෙනම් අපට කෘත්‍ය ක්‍රියාව මාර්ගය මේ කෘත්‍ය කියලා කියන්නේ සත්‍ය කෘත්‍ය කියලා කියන්නේ ක්‍රියාව. ඒ කියන්නේ මාර්ගය වඩනවා කියන එක. මාර්ගය කියන එක අපිට හමු වෙන්නේ නැහැ මේ සත්‍ය කියන අවස්ථාවෙන් තොරව. මාර්ගය නිවැරදිව හමු වුණොත් කෘත අවසන් කරන්න පුළුවන්. දුක පිරිසිඳ දැක්ක, සමුදය ප්‍රහාණය කළා, නිරෝධය සාත් කළා, මාර්ගයේ වැඩුවා. කල යුත්තක් නෑ කත කිච්ච. එතනින් අවසන් කරන්න වෙන්නේ හරි විදිහෙන් හරි වෙට වෙන්නේ කළොත් ක්‍රියාවෙහි යෙදුණොත්. ක්‍රියාවෙහි යෙදෙන්න බෑ. අපි අර නිදර්ශනයේදී අර සතර නුවණ සතර දැනුම අඩුව තිබිලා. එතකොට දැන් මෙන්න මෙතනදී අපිට හම්බ වෙනවා අවස්ථා දෙකක්. එකක් මේ දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා හොයන අවධිය. ඊළඟට ඒ දුකින් මිදෙන්නේ මෙන්න මෙහෙම කළොත් කියලා හඳුනගෙන ඒ ක්‍රියාවට බැස ගන්න අවදිය. දැන් අපි මෙන්න මේ සොයන පරිේශනාත්මක අවදිය පහු කරලා ක්‍රියාව කියන තැනට, කෘත්‍ය කියන තැනට පිවිසෙන්න ඕන. ඒ පිවිසුනොත් තමයි අපි මාර්ගස්ථයි කියලා කියන්න පුළුවන් වෙන්නේ. ක්‍රියාවෙහි කෘත්‍යෙහි යෙදෙනවා. එයා තමයි කවදා හරි දවසක අවසන් කරන්නේ. ඉක්මන් වෙන්න පුළුවන්, ප්‍රමාද වෙන්න පුළුවන්. නමුත් කවදා හරි අවසන් වෙනවා. කෘත. දැන් මෙන්න මෙතනදි තියෙනවා විපස්සනා. විපස්සනා විශිෂ්ට දර්ශනයක්. මෙන්න මේ සත්‍ය ඥාන හතර පහළ කරගන්න අපි කරන වැඩපිළිවෙලට කියනවා විපස්සනා කියලා. විපස්සනාවෙන් කරන්නේ මේ දුක මොකක්ද? දුකට හේතුව මොකක්ද? හේතුව නැති කරන්නේ කොහොමද? නැති කරන පිළිවෙත මොකක්ද? ඒක කොහොමද නැති වෙන්නේ? මෙන්න මේ උත්තර ටික ලබා ගන්න වැඩපිළිවෙලට කිව යුතුයි විපස්සනා කියලා. එතනින් එහාවට අපි භාවිතා කරනවා විපස්සනාව කියලා නිවන දක්වාම. නමුත් මේ ශාසනය එතනින් එහාට ඒකට කියන්නේ මාර්ග භාවනාව කියලා. සම්මාදිට්ඨිය වඩනවා කියලා. ඒකට විදර්ශනාව කියලා කිව්වට වැරදි නැහැ. නමුත් ඒ අවස්ථාවේ මේ අවස්ථාවේ වෙනසක් තියෙනවා. දැන් මේකේ මේ මඩ වෙන්නේ කොතනද කියලා බලනවා. මඩ වෙන්නේ කොහොමද කියලා හොයාගෙන යනවා. ඔන්න හම්බ වෙනවා මඩ වෙන්නේ මෙතනින්. එහෙනම් මෙතන වහන්න ඕන. මෙතන වහන්නේ කොහොමද කොහොමද කොහොමද? අන්න අපි විතර්ක කර කර තොරතුරු අරගෙනමින් දන්න අයගෙන් අහමින් මේ මෙන්න මේ සිදුර වහගන්නේ කොහොමද කියලා හොඳින් අහගන්නවා, හොයනවා, විමසනවා. කොහොමද මේක වෙහෙන්නේ? ඔන්න යම් දවසක අපිටම තේරෙනවා මේක වහන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහෙමයි. තව කවුරු හරි කියනම දෙයක් නෙමෙයි, කියපු දේ ඇසුරු කරගෙන තමනුත් අත්හදා බලලා විදර්ශනාව තුළ ඒක තමයි වෙන්නේ. යම් දිනක එනවා Tamanṭa ප්‍රත්‍යක්ෂතාවයක් එනවා, මේ ක්‍රමයේ හැර වෙන ක්‍රමයකින් මේ සිදුර වහන්න බෑ. මෙන්න මේකමයි මේක කළ යුත්ත. මේ විදිය හැර වෙන කිසි විදියකින් මේ සිදුර වහන්න බෑ. අන්න වහන්න ඕන පිළිවෙත පිළිබඳව, ක්‍රමයේ පිළිබඳව එනවා වැටහීම. අන්නේ වැටහීම ලැබනවා කියන තැන තියෙනවා සීල සමාධි ප්‍රඥා පිළිබඳව නුවණ යෙදিলা. සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවෙන් පැහැදිලි කරන්නේ මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. අන්න කෘත්‍ය කළ යුතු ක්‍රියාව මෙයමයි කියලා දැන ක්‍රියාවෙහි යෙදෙන. දැන් එතනදී දුක ගැන හොයන්න, මොකද්ද කොතනින්ද මේකට හේතුව, ඒවා පිළිබඳව දැන් අපව හොයන්න දෙයක් නැහැ. දැන් තියෙන්නේ සිදුර වහනවා කියන ක්‍රියාවලිය විතරයි. සිදුර වැහෙන විදිහට කටයුත්ත පටන් ගන්නවා. සිදුර වහන් වැහෙන විදිහට කටයුත්ත පටන් ගන්නවා. අන්න ඒ අවස්ථාවට අපි කියනවා කෘත්‍ය කියලා. දැන් මෙන්න මේ විදිහට අපි ගත්තොත් දැන් බුදුරජාණන් වහන්සේ බුදු වෙන මොහොතේ උන්වහන්සේ කල්පනා කළා මේ සංසාරී සත්වයෝ උපදිනවා, දිරනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, ආපහු උපදිනවා. ආපහු දිරනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, අප්‍රියන් හා එක් වෙනවා, අප්‍රියංගෙන් වෙන් වෙනවා, කැමති දේ නොලැබෙනවා. මේ දුකේ කවදද නිමාව? කවදද මේකින් මිදෙන්නේ? මොකද්ද මේ දුකට හේතුව? උන්වහන්සේ හොයන්න ගත්තා. උන්වහන්සේ දුක කියන සරල තැන පෙනෙන මට්ටමින් උන්වහන්සේට අවබෝධ වුණා. මොකද්ද මේ ජාති ජරා මරණ? දිරනවා, ලිඩ වෙනවා, මැරෙනවා, චන්න කියලා දුන්න බණ ටික මතක් වුණා. එදා දැකපු සතර නිමිති මතක් වුණා, පෙර නිමිති මතක් වුණා. අනේ මේ අප්‍රියන් හා ඉක්මීම් පියංගෙන් වෙන් වෙමින් කැමති දේන් වලබමින් මේ සංසාරේ දුක් විඳිනවා නේද මේ? ඇයි මේ දුකට හේතුව? මොකද්ද මේ දුකට හේතුව? මේ උපදින නිසා නේද දිරන්නේ, ලෙඩ වෙන්නේ, මැරෙන්නේ, අප්‍රියන් හා ඉක්මෙන්නේ, පියංගෙන් වෙන් වෙන්නේ, කැමති දේන් වලබින්නේ? ඉපදීම තියෙනකන් මේ ජරා මරණ ශෝක පරිදේව දුක් දුන්නස් නැති කරන්න බෑනේ. එහෙනම් මේ දුක ඇති වෙන්නේ මෙන්න මේ දුක නිසා, මේ හේතුව නිසා. ජාතිය නැති කරන්න ඕන. ජාතිය කොහොමද නැති කරන්නේ? උන්වහන්සේ විමර්ශනය කළා, හෙව්වා. අනර සිදුර තියෙන තැන හොයාගෙන ගියා වගේ. ජාතිය නැති කරන්න බෑනේ. මේකත් හේතුවෙන් හටගන්න එකක් නේ. භවයේ තියෙනකන් මේ ජාතිය හිඳින්න බෑනේ. එහෙනම් ජාතිය නිරුද්ධ කරන්න බෑ, භවය නිරුද්ධ කරන්න නැතු. භවය නිරුද්ධ කරන්න ඕන. භව නිරෝධ කරන්නේ කොහොමද? මේ උපාදානයේ නිසානේ හටගන්නේ. උපාදානයේ තියෙනතක් භවයේ තියෙනවනේ. එහෙනම් භවය නැති කරන්න බෑ, උපාදානය නිරුද්ධ කරන්න ඇති. උපාදානය නිරුද්ධ කරන්න උන්වහන්සේ උත්සාහ කළා. උපාදානය නිරුද්ධ කරන්න බෑනේ. තණ්හාව තියෙනක. තණ්හාව නිරුද්ධ කරන්න බෑනේ වේදනාව තියෙනක. වේදනාව නිරුද්ධ කරන්න බෑනේ ස්පර්ශය තියෙනක. ස්පර්ශය නිරුද්ධ කරන්න බෑනේ ආයතන තියෙනක. ආයතන නිරුද්ධ කරන්න බෑනේ නාම රූප තියෙනකම්. නාම රූප නිරුද්ධ කරන්න බෑනේ විඥානේ තියෙනකම්. විඥානේ නිරුද්ධ කරන්න බෑනේ සංඛාර තියෙනකම්. සංඛාර නිරුද්ධ කරන්න බෑනේ අවිද්‍යාව තියෙනකම්. අවිද්‍යාව තිබුණොත් සංඛාර ඇති වෙනවා. සංඛාර ඇති වුණොත් විඥානේ ඇති වෙනවා. විඥානේ හටගත්තොත් නාම රූප ඇති වෙනවා. නාම රූප හටගත්තොත් සලායතනෙ උපදිනවා. ආයතන හටගත්තොත් ස්පර්ශ වෙනවා. ස්පර්ශ වුණොත් වේදනාව හට ගන්නවා. වේදනාව ඇති වෙනකොට තණ්හාව උපදිනවා. තණ්හාව ඇතුත් උපාදානය, උපාදානය ඇතුත් භවය, භවය ඇති වෙනකොට ජාතිය, ජාතිය ඇති වෙනකොට ජරා මරණ ශෝක පරිදේව දුක් දුන්නස්. අනුන්වහන්සේ මේ පෙනෙන දුකට හේතුව ඈතටම හොයාගෙන හොයාගෙන ගියා. කොතනද සිදුර? අවිද්‍යාව. අවිද්‍යාව වහන් නැතුව අවිද්‍යාව නැමැති සිදුරයි මේ සියලු දුකට හේතුව. දැන් අවිද්‍යාව නතර වුණොත්, අවිද්‍යාව දුරු කළොත් සංඛාර නිරෝධයි. සංඛාර නිරෝධ වුණොත් විඥාන නිරෝධයි. විඥාන නිරෝධ වුණොත් නාම රූප නිරෝධයි. නාම රූප නිරෝධ වුණොත් සලායතනෙ නිරුද්ධ වෙනවා. සලායතනෙ නිරුද්ධ වුණොත් ස්පර්ශය නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වුණොත් වේදනාව නිරුද්ධ වෙනවා. වේදනාව නිරුද්ධ වුණොත් තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වුණොත් උපාදානය නිරුද්ධ වෙනවා. උපාදානය නිරුද්ධ වුණොත් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වුණොත් ජාතිය නිරුද්ධ වෙනවා. ජාති නිරෝධය වුණොත් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සියලු දුක්ඛයන්ගේ නිරෝධය සිද්ධ වෙනවා. දැන් අර පරිශ්‍රණයේදී මේ සිදුර වැහුවොත් වතුර කාන්දු වෙන්නේ නැහැ. වතුර කාන්දු නොවන නිසා මඩ වෙන්නේත් නැහැ. දැන් දැනගත්තා. දුකට හේතුව මෙන්න මෙතනයි තියෙන්නේ කියලා හොයාගත්තා. දැන් මෙතනයි නැති කරන්න ඕන කියලා දැන් දන්නවා. හැබැයි නැති කරන්නේ කොහොමද? නැති කරන්නේ කොහොමද කියලා තාම දන්නේ නැත්තම් මේකට විසඳුම තාම හම්බ වුණේ නැහනේ. දැන් ඔන්න උන්වහන්සේ කල්පනා කළා, මොකද්ද මේ අවිද්‍යාව? කොහොමද අවිද්‍යාව නැමැති සිදුර වහන්නේ? මොකද්ද ඒකට තියෙන පිළියම? මොකද්ද ඒකට තියෙන පිළිවෙත? ඔන්න උන්වහන්සේ විමසන්න ගත්තා. එහෙම විමසනකොට විමසනකොට ඔන්න උන්වහන්සේට ටික ටික වැටහෙන්න ගත්තා, මේ අවිද්‍යාව නිරෝධ කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට දැක්කොත්. අවිද්‍යාව කියලා කියන්නේ වැරදි දාගත දැකීම, ඇත්ත ඇතිසැටියෙන් නොපෙනෙන බව. මේක අවිද්‍යාව දුරු කරන්න පුළුවන් වෙන්නේ විද්‍යාවෙන්. අවිද්‍යාව දුරු වෙන්නේ විද්‍යාවෙන්. අඳුර දුරු වෙන්නේ ආලෝකයෙන්. එහෙනම් මොකද්ද විද්‍යාව? කොහොමද මේ විද්‍යාව උපදවගන්නේ? මොකද්ද විද්‍යාව? අන්න උන්වහන්සේ එතනදී හොඳටම තේරුම් ගත්තා, මේ අවිද්‍යාව නිරෝධ කරන වැඩපිළිවෙලත් එක්කම සියලු අවබෝධයන් උන්වහන්සේ ලැබුවා. ඒ අවබෝධයෙන් ඊළඟට උන්වහන්සේ ඒ අනුව කටයුතු කරලා උන්වහන්සේ අවිද්‍යාව, තණ්හාව මේ සියලු දේ නිරෝධ කළා. සිදුරක් වැහුවා, වහලා බැලුවා, දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මට අවිද්‍යාව තියෙනවද? සංඛාර තියෙනවද? විඥාන, නාම, රූප, සලආයතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ, මේ ආදී දැන් මට අයිති කරුවේද්ද, හිමි කරුවේද්ද මම? අනුන්වහන්සේ බැලුවා, අනේ මම දැන් ජරා මරණයෙන් මිදිලා ජාති නිරුද්ධ කරලා, ජාති නිරුද්ධ කළේ භවයේ නිරුද්ධ වෙලා, භවයේ නිරුද්ධ වුණේ උපාදානයේ නිරුද්ධ කරන, උපාදානයේ නිරුද්ධ වුණේ තණ්හාව නිරෝධ නිසා, තණ්හාව නිරෝධ වුණේ වේදනාව නිරෝධ කළ නිසා, වේදනාව නිරෝධ වුණේ ස්පර්ශ නිරෝධය නිසා. මේ විදිහෙන් අවිද්‍යා නිරෝධය දක්වා මුන්වහන්සේ දැක්ක දැකලා දැන් සියල්ල නිවා වුණා, සියල්ල ප්‍රත්‍යක්ෂ වුණා, මම සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා ප්‍රකාශයට පත් කළේ ඉන්න අනතුරුවයි. අන්න ඒ දේශනාවට අනුරූපීව තමයි අදත් අපි අපේ ගමන් මඟ පිළිබඳව විමර්ශනය කරන්න තියෙන්නේ. උන්වහන්සේ කළ පරේක්ෂණයේ ඔක්කොම අපි කළ යුතු නෑ ශ්‍රාවකයෝ හැටියට. අපි සම්මා සම්බුදු පදවියට අවශ්‍ය තරමට යමක් සෙවිය යුතු නෑ. අපි ශ්‍රාවකයෝ තරමට උන්වහන්සේ යමක් හොයලා විමසලා යමක් දේශනා කළා නම් අපට තියෙන ශ්‍රද්ධාවෙන් උන්වහන්සේ ශ්‍රාවක චරිතයට ගැළපෙන තරමකින් කළ පමණක්, දේශනා කළ පමණක් පිළිබඳව විමසිලිමත් වීම පමණයි. එහෙනම් අවිද්‍යාව දුරු කරන්නට ඕන, අවිද්‍යාව නැමැති සිදුර වහන්නේ නැතුව මේ ජරා මරණ ආදී දුකින් මිදෙන්න බෑ කියන සාමාන්‍ය දල වැටහීම දැන් අපට තියෙනවා. හැබැයි අපට දැන් තියෙනවා අවිද්‍යාව කියන්නේ මොකද්ද? අවිද්‍යාව කොහේ තියෙන එකක්ද? ඒක දැන් අපිට ගලප ගන්න, සසඳ ගන්න ඕන. ඒකයි අවශ්‍යතාවය. මේක තමයි මගේ අද දවසේ මේ අවසාන වැඩසටහන විශේෂ අරමුණත්. මෙන්න මේකට මම තව පුංචි නිදර්ශනයක් එකතු කර ගන්නවා. දැන් මෙන්න මේ ටික මතක තියා ගන්න ඕන. දැන් මෙන්න මේ ටික තේරුම් ගත්තා. ඒක ඉන්හාට අපි තව ටිකක් මෙන්න මේ නිදර්ශනයත් එක්ක ගලපලා සත්‍ය කෘත්‍ය කෘත කියන අවස්ථා තුනට සම්බන්ධව නැමත අපි යමක් කතා කරනවා මෙන්න මේ නිදර්ශනයෙන් පස්සේ. මේ හැමදාම අපි කතා කළ පොදු නිදර්ශනය. අර බල්ලෙකුගේ ළිඳට එබෙන අවස්ථාව නැවත සිහි කරලා බලන්න. මේ අවිද්‍යාව කියන්නේ මොකද්ද කියන එක හඳුනා ගන්න. දැන් බල්ලෙක් විපාසය ඇති වෙලා ආලෝකයේ ඇති විටක දිය පිරුණු විලකට ඉබුණා. මතකයි දැන් ඔයත්තන්ට. එබෙනකොට බල්ලට ළිඳේ ඉන්න බල්ලෙක්ව පෙනුණා. දැන් මෙන්න මෙතන තියෙන යථාර්ථය හා යථාර්ථය ඉක්මවා ගිය යථාර්ථය වැසීමෙන් වරදවාගත් අදහසකුත් කියන දෙකක් තියෙනවා මෙතන. පවතින සැබෑවක් තියෙනවා මේ ක්‍රියාව තුළ. පවතින සැබෑව මොකද්ද? වතුර ආලෝකය හා ළිඳට ඉබුණු බව. මේ කියන හේතුත් නිසා දිය මත ඇඳුණු ඡායාවක් තියෙනවා. දැන් මේක ඇත්තක් නේ. මේක බොරුවක් නෙවෙයිනේ. දියට ඉබුණු නිසාම දිය මත වැටුණු ඡායාවක් තියෙනවා. ඒක බොරුවක් නෙමෙයි, ඒක ඇත්තක්. මේක තමයි මෙතන තියෙන යථාර්ථය. හොඳට බලන්න, හොඳට සිහි කරගන්න මේ කියන තැන. ළිඳ මත ඡායාවක් තියෙනවා ඇත්ත. ඒ ඡායාව හට ගැනීමට හේතු වෙච්ච හේතු කාරණා ටිකකුත් තියෙනවා. මේ හේතු නිසා හටගත්ත ඡායාවක් තියෙනවා. මේක නෑ කියන්න බෑ. ලෝකේ දෙවියෙකුටවත්, බ්‍රහ්මියෙකුටවත්, මාරයෙකුටවත්, මිනිසියෙකුටවත්, අමනුෂ්‍යයෙකුටවත්, ශ්‍රමණයෙකුටවත්, බ්‍රාහ්මණයෙකුටවත් කාටවත් මේ ඇත්ත නෑ කියන්න බෑ. මේක ඇත්තක් නේ. පවතින ඇත්ත, පවතින යථාර්ථය මේක. දැන් මේ බඳු යථාර්ථයක් ඇති තැනක, මේ බඳු යථාර්ථයක් ඇති තැනක බල්ලට පෙනුනේ ළිඳේ තවත් බල්ලෙක් ඉන්නවා කියලා. දැන් පවතින යථාර්ථය මොකක්ද? බල්ලා උපදවාගත්ත අදහස මොකක්ද? මෙන්න මේ දෙක වෙන් කරගන්න. පවතින යථාර්ථය මොකක්ද? එබඳු යථාර්ථයක් ඇති තැනක බල්ල උපදවාගත්ත අදහසක්, බල්ලෙක් කියලා. අපි බල්ලෙක් කියලා උපදවාගත්ත අදහසට නම් කරමු මිත්‍යා දෘෂ්ටිය කියලා. මිත්‍යා දෘෂ්ටිය, සක්කාය දෘෂ්ටිය කියන නම් වලින් ඒක නම් කරන්න පුළුවන්. දැන් මේ සක්කාය දෘෂ්ටිය, මේ මිත්‍යා දෘෂ්ටිය, බල්ලෙක් කියන දෘෂ්ටිය උපන්නේ කුමක් ඇති තැනකද? යථාර්ථයක් ඇත්තක් ඇති තැනක. ඇත්ත ඇති සැටියෙන් දැකලාද මේ දෘෂ්ටිය උපන්නේ? පවතින යථාර්ථයේ බල්ලා ඇත්ත ඇති සැටියෙන්ම දැක්කනම් බල්ලෙක් කියන අදහස උපදවා ගන්න ඉඩ තියෙනවද? නෑ. දැන් බල්ලෙක් කියන අදහස උපදවා ගත්තේ පවතින යථාර්ථයේ පිළිබඳව ඇත්ත වැහුණු නිසා. දැන් ඒ පවතින යථාර්ථයේ ඇත්ත ඇති සැටියෙන් නොදන්නා කමට අපි අවිද්‍යාව කියලා නම් කළොත්, ඒ අවිද්‍යාව ඇති තැන හටගන්න බල්ලෙක් කියලා ඇති කරගත් අදහසට අපි නම් කළොත් මිත්‍යා දෘෂ්ටිය, සක්කාය දෘෂ්ටිය. දැන් සක්කාය දෘෂ්ටිය, මිත්‍යා දෘෂ්ටිය ඇත්තේ අවිද්‍යාව නිසා. දැන් අවිද්‍යාව කිව්වේ මොකක්ද? මෙහි පවතින හේතුවත් ඵලයක් පිළිබඳව නොදන්නාකම. අපි තාම මේ කතා කරන්නේ නිදර්ශනීය, මේක අමාරු නෑ, මේක හොඳට තේරුම් ගන්න. හේතු තියෙනවා, හේතු නිසා හටගත්ත ඡායාවකුත් තියෙනවා. දැන් මේ ඡායාව දිහා බලලා එහි ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගන්න නුවණ නැති වුණා, ආලෝකය නැති වුණා, විද්‍යාව නැති වුණා, අන්න අඳුර ඇත්ත වැහුණා. මේ මොකද්ද කියලා තේරුම් ගන්න නුවණ නැති වුණා. පෙනෙන දෙහි ඇත්ත නොදැක්ක තැන ඊළඟට උනේ මොකද්ද? නැති සතෙක් නිර්මාණය වුණා. නැති බල්ලෙක්ව නිර්මාණය කරලා දුන්නා. දැන් බල්ලට බල්ලෙක් ඉන්නවා. දැන් බල්ලට සාපේක්ෂිකව තමයි බල්ලගේ හිත කෝප වුනේ. බල්ලා බුරන්න ගත්තේ පොළොව පවුරු ගාමින් ළිඳ වටේ කැරකෙන්න ගත්තේ. කාය කර්මයේ, වාක් කර්මයේ, මනෝ කර්මයේ අපුඤ්ඤාභි සංඛාරයි. දැන් මේ අකුසලයට ප්‍රතිසන්දියට යන්න ඉඩ තියෙනවා. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් නැවත නැවත හට ගන්න හේතුව සකස් වුණා. දැන් නැවත නැවත දුක හට ගන්න හේතුව සකස් වුණා. මේ ඔක්කොම හේතු සකස් වුණේ බල්ලෙකුට සාපේක්ෂව. බල්ලෙකු කියන හැඟීම, අදහස, දෘෂ්ටිය උපන්නේ යම් තැනක ඇත්ත නොදකපු නිසා. බල්ලා ඇත්ත නොදකපු නිසා. එහෙනම් දැන් තේරුම් ගන්න මෙතනදී මේ හේතු යෙදුණු තැන හටගත්ත ඡායාවක්. මෙන්න මේ හේතුවත් මේ ඵලයත් කියන මේ ධර්මතාවය ඇති සැටියෙන් නොදන්නාකම, එහි පවත්නා යථාර්ථය නොදන්නාකම අපි අවිද්‍යාවට සමකළොත් මෙන්න මේ ඇත්ත වැහෙන හැම මොහොතකම සත්ව පුද්ගල ආත්ම දෘෂ්ටියේ පදනම ලෝකයේ තුල ගොඩනැගෙනවා. බල්ලට බල්ලෙක් කියන, තවත් බල්ලෙක් ඉන්නවා කියන මිත්‍යා සහගත හැඟීම උපන්නා. ඒක මිත්‍යාවක් වුණාට නැති තැනක ඇති බවට ගත්ත අදහසක් වුණාට ඒ අදහස ස්වල්ප නෑ. බල්ලගේ කාය කර්මයේ, වාක් කර්මයේ, මනෝ කර්මයේ අකුසල් කළා. අකුසලයේ විපාක තියෙනවා. විඥාන ඒකට විපාක, නාම රූප ඒකට විපාක, සලආයතන ඒකට විපාක, පස්ස ජරා මරණය දක්වා ඉදිරියට දිවෙනවා. එහෙනම් යම් දවසක මේ ජරා මරණ දක්වාම දිවෙන මේ දුක නිවා කරන්න වෙන්නේ බල්ලෙක් කියන අදහසෙන් මිදුණු දවසට. බල්ලෙක් කියන අදහසෙන් මිදෙන්න වෙන්නේ බල්ල කවදාරි මෙතන පවතින යථාර්ථය දැනගත් දවසට. මෙතන තියෙන්නේ මේ බඳු යථාර්ථයක් නේද? මේ බඳු යථාර්ථයක් ඇති තැන මේ ඇත්ත වෙහිලා මේ බඳු දෘෂ්ටියක් උපදිනවා නේද කියලා දැනගත්තොත් බල්ලා දන්නවා බල්ලෙක් කියන අදහස මෝඩ සංකල්පයක් විතරයි කියලා. මේ ඇත්ත නොදකින නිසා මෙහෙම උපදින අදහසක් විතරයි කියලා දන්නවා. එතකොට බල්ලා දන්නවා මේ දුකින් මිදෙන්න ඕන නම් මිදෙන්න තියෙන්නේ මෙතනින්මයි කියලා. සිදුර වහන්න තියෙන්නේ මෙතනින්මයි කියලා. දැන් බල්ලන්ට නුවණක් තිබුණොත් බල්ලා දන්නවා මේ දෘෂ්ටිය මෙතන රැවටෙන තාක් කල් බල්ලෙක් කියන අදහස එළඹ සිටිනවා. ඒකෙන් ගැලවෙන්න බෑ. හැබැයි මේ අදහසින් මිදුනොත් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා මේ ඔක්කොම සංසාර දුක් ගෙවෙනවා ඉවර වෙනවා ඉවර වෙන්නේ මෙතන ඇත්ත දැක්කොත් විතරයි එහෙනම් මෙන්න මෙතන ඇත්ත ඇති සිටි දැකීමමයි කළ යුත්තේ මෙතන ඇත්ත ඇති සිටි දැකීමමයි කළ යුත්තේ මෙතන ඇත්ත ඇති සිටින් දකින්නකොට මේ හේතුවත් ඵලයක් වින් කර ගන්නකොට බල්ලෙක් වෙන අදහස උපදින්නේ නැහැ ඒකට ඉඩ නැහැ එනිසා සංඛාරණේ විඥානනේ නාම රූපනේ සලආයතනනේ පස්සනේ වේදනානේ තණ්හානේ උපාදානනේ භවනේ ජාතිනේ ජරා මරණ ශෝක පරිදේය දුක් දුම්නස් නැති වෙනවා. ඔන්න අපි නිදර්ශනය හොඳට තේරුම් ගත්තා. දැන් ඔබටත් මටත් නිතරම සංඛාර කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර ආනිඤ්ඤ සංඛාර මේ සියලු සංස්කාර උපදින්නේ යමකට කෙනෙකුට දෙයකට සාපේක්ෂව අන්නේ කුමක් හෝ වේවා සාපේක්ෂතාවයක් අපිට හමු වෙනවා නම් අන්න එතන තමයි ආත්ම කියන සංකල්පය ගොඩනැගෙන්නේ ආත්ම කියන පදනම එතන තියෙනවා. අර බල්ලා බල්ලෙක් කියලා ගත්ත අදහස වගේ එකක් එතන. නැති දෙයක් ඇති දෙයක් බවට අරගෙන. එක්ක රූපය ආත්ම කොටගෙන තියෙනවා, එක්ක වේදනාව ආත්ම කොටගෙන තියෙනවා, එක්ක සංඥාව ආත්ම කොටගෙන තියෙනවා, එක්ක සංඛාරය ආත්ම කොට, එක්ක විඥානීය ආත්ම කොටගෙන තියෙනවා. මෙන්න මේයින් යමක් උපාදාන කොට ආත්ම කොට පවතිනවා. දැන් අපි තේරුම් ගන්න ඕන තැන තමයි බල්ලට නැති තැනක බල්ලෙක් කියන අදහසක් උපන්නේ. ඇති බවට යම් අදහසක් උපන්නම් තියෙන බවට යම් අදහසක් උපන්නනම් ඒ නිදර්ශනය තුල ඒක මිත්‍යාවක් වැරදි කියලා අපිට තේරෙනවා. ඔබටත් පුළුවන් නම් තේරුම් ගන්න සත්වයක පුද්ගලයක ආත්මයක් කෙනෙක් යමක් දෙයක් ද්‍රව්‍යයක් කාරණාවක් කියලා තරමකින් හෝ යමක් ඇති බවට හසු වෙනවා නම් අන්න ඒ හසු වෙනවා කියන තැන මිත්‍යා දෘෂ්ටිය නැති තැනකයි ඇති බවට හදාගෙන තියෙන්නේ එබඳු ඇති බවට යම් අදහසක් උපදිනවා නම් උපදින්නෙම ඇත්ත ඇති සැටියෙන් වෙහිලා. අර බල්ලාගේ නිදර්ශනයේදී යථාර්ථයක් තිබුණා. ඒ යථාර්ථයේ හැටියට නොදකපු තැන බල්ලෙකින අදහස උපන්නවා. එහෙනම් දැන් අපි හොයාගන්න ඕන මොකද්ද? අපිට හමු වෙන යථාර්ථය පවතින ධර්මතාවය මොකක්ද? ඒ පවතින ධර්මතාවයේ නොදන්නාකම නොදකින තැන කොහොමද සත්ව පුද්ගල ආත්ම මේ මිත්‍යා දෘෂ්ටිය මේ සක්කාය දෘෂ්ටිය උපදින්නේ? මෙන්න මේ තැන අඩු තරමින් අපි නිර්වෘල්ව තේරුම් ගත්තොත් අපට හමු වෙනවා සිදුර සිදුර වහන්න ඕන වහන්න තියෙන්නේ මෙහෙමමයි වෙන ක්‍රමයක් නෑ වහන්න සිදුර වහන්න පුළුවන් මෙහෙමමයි මේ අත්දැකීමමයි එත දකින්න ඕන මෙහෙමයි ඒකට උපකාරක ධර්ම මේවයි වෙන ක්‍රමයක් නම් නෑ කියන නිසක බව දුර එනවා විචිකිච්ඡාව දුර වෙනවා සැක නැහැ දැන් මේකමයි කළ යුත්තේ කියන තැනකට වැටෙන්න ඕන අපි දැන් කොතනද මේ කියන්නේ කියන තැන අපි මේ කාලය තුලම කතා කළා දැන් වාග් දෙනකොට මේ කියන තැන කොතනද කියලා දැන් වැටහෙනවා අපට තියෙනවා දකින, අහන, දැනෙන, දැනගන්න බව. දැන් අපට දකින, අහන, දැනෙන, දැනගන්න බවත් එක්ක තමයි මේ සත්පුද්ගල ආත්ම කියන සංකල්පය ගොඩනැගෙන්නේ. මම දකිනවා කියන අදහස හෝ උපදිනවා. මම අහනවා, මට ඇහෙනවා, මම දැනගන්නවා, මට දැනෙනවා. දැනෙන මම කෙනෙකු පිළිබඳව හෝ අදහසක් උපදිනවා. එහෙම නැත්නම් දකින දෙයක් තියෙනවා, ඇහෙන දෙයක්, දැනෙන දෙයක්, දැනගන්න දෙයක් පිළිබඳව අත්දැකීමක් අපට ඉතුරු වෙනවා. එතකොට අර නිදර්ශනේ මල්ල වැටුණු තැන ටිකක් හිත හිතා බලන්න ඕන. එතකොට දකින්නෙක් හා දකින දෙයක්, ආත්ම හා ආත්මනීය, මමත් ඉන්නවා, මට පේන, ඇහෙන, දැනෙන, දැනගන්න දේකුත් තියෙනවා. මෙන්න මේ අදහස යම් තාක් උපදිනවා නම් ඒ තාක් හිතන්න අවිද්‍යාව කියන්නේ කොතනද කියන තැන නිරවුල් නෑ, රැවටෙන තැන හඳුනගෙන නෑ, සිදුර හොයාගෙන නෑ. යම් දවසක තේරුණොත් මේ මුලාවෙන් මිදෙන්න ඕනේ. මේ අවිද්‍යාව මේ ඇත්ත නොදකින නිසා නේද, ඇත්ත නොපෙනෙන නිසා නේද මෙහෙම දෘෂ්ටියක් උපදින්නේ. අඩුතරමෙන් ඒබඳු ඒ දැනුම් මාත්‍රේ හරි ඇති වුණොත් ඒක මේ ජීවිතය ලබන ලොකුම ලොකු ජයග්‍රහණය. මිබඳු ආත්ම දෘෂ්ටියක් මම මගේ කියන පුද්ගල ආත්ම සංකල්පයක් උපදින්නේ මෙන්න මෙතන ඇත්ත නොදකින නිසා නේද කියලා හරියටම සිදුර ඇති තැන දකින්න පුළුවන් නම් දෘෂ්ටිය නොවිදුනත් කමක් නැහැ. ඒ දන්න දකින බවම මිදෙන්න මාවත හෙලි කරලා දෙනවා. එනිසා දැන් අපි බලන්න ඕන බල්ලා දැක්ක යමක්, බල්ලට පෙනුණ යමක්, පෙනිලා බල්ලා ඒ පෙනුණු දෙයට ඇති කරගත්ත, උපදවාගත්ත අදහස නිවැරදි වුණේ නැහැ. බල්ලට ඡායාවක් පෙනුණා, ඡායාව පිළිබඳව බල්ලා විතර්ක කළේ බල්ලෙක් බවට, බල්ලෙක් ඉන්නවා කියන අදහසයි උපදවගත්තේ. ඒ අනුව බල්ලාගේ දැනුම, විඥාණය, දැනගැනීම බල්ලෙකු පිළිබඳවම වුණා. පෙනෙන දෙයක් තිබුණා. පෙනෙන දෙහි ඇත්ත වැහුණු තැන, ඇත්ත ඇති සැටියෙන් නොදැක්ක තැන අර වරදට මිත්‍යා දෘෂ්ටියට ඉඩ ලැබුණා. එහෙනම් දැන් බලන්න ඕන මෙන්න මේ නිදර්ශනයේ තමන්ගේ ආධ්‍යාත්මයට ගලපලා. මේ ටික කරගන්න පුළුවන්කම තියෙනවා නම් අපි ආපු ගමනේ ඵලය එච්චරයි. දේශක පරමාර්ථය ඉෂ්ට වුණා වෙනවා. අපි ආවා, ආවට නයනේ, අපේ කටයුත්ත යම් දුරකට හෝ අපි ඉටු කළා කියලා අපිට සතුටු වෙන්න පුළුවන්, සතුටින් යන්න පුළුවන්. එනිසා මෙන්න මේ කියපු තැන නිදර්ශනය තමන්ගේ ආධ්‍යාත්මයට ගලප ගන්න බලන්න. දකින්නවා, අහනවා, දැනෙනවා, දැනගන්නවා කියන තැන අපි බොහෝ වාරවල කතා කළා. ඒ තැන් පිළිබඳව හඳුන්වා දෙන්න උත්සාහ කළා. ඉතින් මේ පිළිබඳව අපි පුංචි විවේකයක් අරගෙන ඒ ගැන තව කාලය ඉතුරු වෙලා තිබුණොත් අපි යමක් කතා කරමු. හොඳයි.